ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
සතියක් පුරාම ශ්‍රී ලංකාවෙන් අපේ මව්බිමෙන් වාර්තාවන තොරතුරු එකට කැටිකරන අපගේ සතිය විශේෂාංගය සතිය ශ්‍රී ලංකීය පුවත් විමසුම දැන් අපි හිමනම් ආරම්භ කරමු. මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින් වාර්තාකරණයට සූදානම්ව දැන් ශ්‍රී ලංකාවේ සිට අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා. සුබෝදෑසනක් ආයුබෝවන් මනෝජ්.
සුබෝදෑසනක් ආයුබෝවන් දිලෘක්ෂි.
කනගාටුවෙන් වුණත් අපිට මුලින්ම කතා බහ කරන්නට සිදුවන්නේ ශ්‍රී ලංකාවේ මේ වෙනකොට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව. එතරම් යහපත් ප්‍රවෘත්ති නෙමෙයි අපිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙමින් තියෙන්නේ, විශේෂයෙන්ම කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පිළිබඳව වාර්තා කරද්දී. අපි කැමති මේ වෙනකොට තියෙන තත්ත්වයෙන් අද සාකච්ඡාව ආරම්භ කරන්න.
ඔවිලුක්ෂී, මේ වන විට ලංකාව සංචරණ සීමා ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ අද ජුනි මාසේ 7 වෙනිදා. කලින් පනවා තිබුණු සංචරණ සීමා අද ඉවත් කරන්න නියමිතව තිබුණත් පවතින තත්ත්වය සැලකිල්ලට අරගෙන තවත් සතියකින් ඒ කාලය දික් කරන්න තීරණය කරලා තියෙන අනුව 14 වෙනිදා උදේ 4 වෙනකම් සංචරණ සීමා දීර්ඝ කරලා තියෙනවා. ඒ කාල සමය ඇතුළෙත් ආසාදිතයින් 3000කට ආසන්න ප්‍රමාණයක් හෝ 3000කට වැඩි සංඛ්‍යාවක් මෑත දින කීපයෙන් වාර්තා වුණා. ඊයේ තහවුරු කරපු කොවිඩ් ආසාදිතයින් 2976 දෙනෙක් තහවුරු කරගෙන තිබුණා අලුත් කොවිඩ් ආසාදිතයින් හැටියට. ඒ අනුව දැන් මේ සතියේ ලංකාවේ ආසාදිතයින්ගේ ප්‍රමාණය 1,02,000 ඉක්මවා ගියා. දැන් 2,05,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඊයේ ඉලක්කමත් එක්ක හරියටම 2,05,333. ඒත් එක්කම කොවිඩ් මරණ 40ක් තහවුරු කරලා තිබුණා. මේ එක දිනක දීවනේව නෙවෙයි, දින කිහිපයකදී සිදුවුණු මරණ තහවුරු කර ගැනීම හැටියටයි වාර්තා වෙන්නේ. නමුත් එක දිනයකදී තහවුරු කරගත්ත ප්‍රමාණය අවසාන වශයෙන් 40ක් විදිහට සටහන් වෙලා තියෙනවා. ඒ අනුව කොවිඩ් මරණ 1,696ක් ලංකාවේ වාර්තා වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ තමයි මේ මොහොතේ රට ඇතුලේ එන්නත් කරන ක්‍රියාවලිය සහ අනිකුත් ක්‍රියාදාමයන් සිදුවෙමින් පවතින්නේ.
ඔව්, දැන් ඔබ එන්නත් කරන වැඩසටහන පිළිබඳව මතක් කරපු එකත් හොඳයි. මොකද එන්නත් කරනේ සම්බන්ධව විවිධ ප්‍රවෘත්ති ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. අපි දන්නවා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දීලා දෙවන මාත්‍රාව ලබා දීමට නොහැකිව සෞඛ්‍ය සේවා අංශ කටයුතු කරන ආකාරය අපි දුටුවා. මොකද ඉන්දියාවෙන් තමයි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමෙන් තිබුණේ. නමුත් ඉන්දියාව එන්නත් අපනයනය නවතා දෙමුව ඔවුන්ගේ රටේ ඇතිවුණු ඒ දරුණු COVID-19 ව්‍යාප්තියත් එක්ක. ඉන් අනතුරුව අපි සාකච්ඡා කළා මේ විශේෂාංගයනුත් මනෝජ් පසුගිය සති කිහිපය ඇතුළත සයිනෝෆාම් එන්නත සහ ස්පුට්නික් 5 එන්නත ලබා දීම සම්බන්ධව. දැන් මේ වෙනකොට එන්නත් කිරීම හා සම්බන්ධව වන ක්‍රියාදාමය කොහොමද ලංකාවේ සිද්ධ වන්නේ?
එන්නත් කරන වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. යම් සංචරණ සීමා ක්‍රියාත්මක වුණත් ඒ අනුව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතට තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. එතෙක් මෙතෙක් ලංකාවට ලැබුණු වැඩිම එන්නත් මාත්‍රා තොගය, එම නැත්නම් එන්නත් මාත්‍රා මිලියනයක් ඊයේ චීනයේ ඉඳලා ලංකාවට ලැබුණා. මේ මාසේ 9 වෙනිදා තවත් මිලියනයක් ලැබෙන්න නියමිතව තියෙනවා. එතකොට එන්නත් මාත්‍රා මිලියන 2ක්. ඒ අනුව බස්නාහිර පළාතට අමතරව ගාල්ලමාතර දිස්ත්‍රික්කවලට, නුවර දිස්ත්‍රික්කයට ආදී කුරුණෑගල මේ ආදී වශයෙන් එන්නත් කරණය බස්නාහිර පළාතෙන් පිටතට දියත් කරලා තිබුණා. දැන් ඉදිරියේදී එයත් එන්නත් 50,000 25,000 වශයෙන් දිස්ත්‍රික් කිහිපයකට ලබා දෙන නියමිතව තියෙනවා. එහෙන් බැලුවොත් හම්බන්තොට, නුවරඑළිය, බදුල්ල, අනුරාධපුර, කෑගල්ල, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, මොනරාගල, මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලේ, අම්පාර කියන දිස්ත්‍රික්ක වලටත් එන්නත් කරන වැඩපිළිවෙල ව්‍යාප්ත කරන්න තීරණය කරලා තියෙනවා. මේ වෙනකොට අපි ලංකාව ඇතුළේ ඉන්දියාවෙන් ගත්තු ඇස්ට්‍රාසෙනිකා එන්නත මාත්‍රා 925,242ක් ලබා දීලා තියෙනවා. එහි දෙවෙනි මාත්‍රාව 351,156 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ලැබුණු ස්පුට්නික් එන්නත් ප්‍රමාණය එන්නත් කරලා තියෙනවා. ඒ අනුව ඒ පළමු මාත්‍රාව විදිහට එන්නත් මාත්‍රා 64,986ක් එන්නත් කරලා තියෙනවා. සයිනෝෆාම් එන්නත 953,480 දෙනෙකුට එන්නත් කරලා තියෙනවා. එහි දෙවෙනි මාත්‍රාවක් මේ වන විට 2,435 දෙනෙකුට එන්නත් කරලා තියෙනවා. ඒ අනුව ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. අපි දැක්ක පහුගිය පළවෙනිදා, මේ මාසේ පළවෙනිදා එක දිනකදී එන්නත් කරන වැඩසටහනේ සිද්ධ වුණු වැඩිම එන්නත් ප්‍රමාණය එන්නත් මාත්‍රා 84,565ක් දිනකට ලබා දීලා තිබුණා. ඒ අනුව ඉතා ඉක්මනින් මේ ලැබෙන එන්නත් ප්‍රමාණයත් ජනතාවට දෙන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. ගර්භණී මාතාවන්ට එන්නත ලබා දෙන්න සුදුසුයි කියලා, ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලා විශේෂ අධාල විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරලා තියෙනවා. අනුව බදාදා දවසම ඒ ක්‍රියාවලියක් පටන් ගන්න නියමිතයි. ඒත් එක්කම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබා දීලා දැන් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තමයි ලංකාව බලාපොරොත්තු වෙන්නේ.
මනෝජර, මේ එන්නත් කරන වැඩසටහන පිළිබඳව කතා බහ කරද්දි මේ ඔය සයිනෆාම් එන්නතේ මිල ගණන් පිළිබඳව යම් ආందోళනාත්මක කතා බහක් පසුගිය කාලවක වානුවේදී ශ්‍රී ලංකාවේ තිබුණා අපිට අහන්න ලැබුණා ඒවා විවිධ ස්වරූපෙන්. ප්‍රමුඛතම කතාව තමයි දැන් බංග්ලාදේශයට චීනය විසින් ඕක ඩොලර් 10ක වගේ මුදලකට ලබා දෙනවා. නමුත් ලංකාවේ මිලදී ගන්නේ ඩොලර් 15කට වගේ ඉහළ මිලකට කියලා මේ මිල විපර්යාසය පිළිබඳව ලොකු කතා බහක් තිබුණා. දැන් ඒ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ වලින් සහ අදාළ බලධාරීන්ගෙන් මොන වගේ ප්‍රවෘත්තිද වාර්තා වෙන්නේ?
ඔව්, මේක ටිකක් සංසන්දනාත්මකව සාකච්ඡා වෙලා තිබුණා. බංග්ලාදේශයට ලැබෙන මුදල මෙච්චරයි, ඒක ඩොලර් 10යි, අපිට ඩොලර් 15යි, ඇයි මෙහෙම වෙනස්කම් සිද්ධ වෙන්නේ කියලා මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙලා තිනවා. අපි දැක්කා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවා ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ඩොලර යගේ වෙනස් වීම මේ ආදී කාරණා මේකට බලපානව ඇරෙන්න එක රටකට වැඩි මිලකටත් තව රටකට අඩු මිලකටත් ලබා දෙන්න ඕන් කටයුතු කරන්නේ නැහැ කියලා. නමුත් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා. ලංකාව මේ ලබා දැන් මෙච්චර කල් සයිනෝෆාම් එන්නත් මාත්‍ර අපිට ලැබුණේ නොමිලේ ලැබුණු දේවල් ප්‍රධානයන් හැටියට මිලදී ගැනීමේදී යම් ආකාරයෙන් يعني මුදල් එක වර්ගයව ලබා නොගැනීම නිසා වෙනස් වන මුදල යගයන් සහ ඩොලර යගේ ඉහළ යාම උද්දමනය වැනි කාරණා පදනම් කරගෙන මුදලේ වටිනාකම වෙනස් වීම මත සිද්ධ වෙන දෙයක් හැටියට තමයි මේ සඳහන් කරලා තිබුණේ. තවත් විදිහකට එකවර මුදල් ලොගෙවා ණයට ලබා ගැනීම නිසා ඒ හරහත් මේ මුදල් ඒ කියන්නේ මාත්‍රාවක මිල වැඩි වෙන්න පුළුවන් කියන අදහස තිබුණා. ඒ අනුව මේ ඩොලර් 15ක් දක්වා මිලක් නියම වෙලා තියෙනවා කියලායි සාකච්ඡා වෙන්නේ.
දැන් ඒ කියන්නේ මේ බංග්ලාදේශය මේක අත්පිට මුදලට ලබා ගන්නවා, මුදල් ගෙවල මේ එන්නත් ලබා ගන්නවා, ශ්‍රී ලංකාව මේ වනායට ලබා ගන්නවා. එහෙනම් අපිට වැඩි මිලක් ලැබෙනවා. ඒක දවසාන තොරතුරු විදිහට අපිට වාර්තාවන්නේ.
ඔව්, ඒ සම්බන්ධයෙන් අදහස් කීපයක් තියෙනවා. මං කියෝගේ චීන තානාපති කාර්යාලය වෙනම නිවේදනයක් ඉදිකුත් කරලා තියෙනවා. ලංකාවේ සෞඛ්‍ය අංශ වෙනම නිවේදනයක් ඉදිකුත් කරලා තියෙනවා. ඒ අතර විවිධ අදහසත් පළවෙමින් තිබෙනවා. මේවා එකතුව විදියට ගත්තට පස්සේ එවැනි අදහසක් තමයි වැඩි වශයෙන් සාකච්ඡා වෙන්නේ.
ඔව්, දැන් ඒ සම්බන්ධව කතා බහ කරද්දී අපි පසුගිය සතියේ සිකුරාදා අපේ ලොව වටා විදෙස් විත්ති සමාලෝචනයෙන් කතා බහ කළා. අපේ ආදරණීය අසන්නන්ට මතක ඇති චීනය විසින් මේ එන්නත් මිල සම්බන්ධව මේ වෙනකොට මුහුණ දීලා තියෙන තත්ත්වය සහ ආందోళනාත්මක කතා බහවලට පිළිතුරු වශයෙන් අසාධාරණ ආයුරින් ඇතැම් රටවලට මිල නියම කිරීම වළක්වාලීම උදෙසා ඇමරිකාව වගේ ප්‍රමුඛ රටවල් මේ වෙනකොට ඔවුන්ගේ මිලියන 80ක් වගේ ඉතා දැවැන්ත ඇස්ට්‍රාසෙනිකා එන්නත් අතිරික්ත ප්‍රමාණය ලෝකයේ රටවල් වලට බෙදා හරිනට සූදානමක් තියෙනවායි කියලා ඒ සම්බන්ධව වෙන තොරතුරු ඔබට වැඩිදුරටත් දැන ගැනීමට අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවියට යන්න sbs.com.au/sinhalese. මම ඊළඟට දැනගන්න කැමති සංචාරන සීමා තත්ත්වයේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ මේ වෙනකොට වාර්තා වන තොරතුරු කොහොමද කියලා. මොකද මේ සංචාරන සීමා තවදුරටත් දීර්ඝ කරන්න කියන ඉල්ලීමත් අපිට ඇහෙනවා. මොකද තත්ත්වය?
සංචරණ සීමා දීර්ඝ කරන්න කියලා දිගින් දිගටම ඉල්ලීම් තියෙනවා. මේ මුලින්ම මෙවර සංචරණ සීමා පැනෙව්වේ බොහෝ විට පසුගිය මාසේ 30 වෙනි විට මේ සංචරණ සීමා ඉවත් කරගන්න පුළුවන් වෙයි. 31 වෙනි දින සාමාන්‍ය තත්ත්වයට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ අර කෙටි කාලයකට සංචරණයේ සීමා කරලා රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය අඩු කරගන්න කියලා උත්සාහයක් ගත්තේ. නමුත් ඒ 7 වෙනි දින දක්වා දීර්ඝ කළා. මේ වරේට 14 වෙනිදා දක්වා දීර්ඝ කරලා තිනවා. එතනින් මෙහාට දීර්ඝ කිරීමක් පිළිබඳව තවමත් තීරණයක් අරගෙන නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. වසංගත රෝග විද්‍යාංශ සඳහන් කරන විදිහට ටිකක් තවදුරටත් සංචරණයේ සීමා කරවමින් මේ දෛනිකව වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය අඩු කරගෙන ඉතා කෙටි කාලයක් ඇතුළේ අපිට යම් යහපත් තත්ත්වයකට එන්න පුළුවන් කියලා ඔවුන් ඉල්ලීම් කරනවා. සෞඛ්‍ය අංශ ටිකක් වැඩි කාලයක් සංචරණ සීමා පනවන්න කියලා. නමුත් විටින් විට තමයි මේ සම්බන්ධයෙන් තීරණ අරගන්නේ. දැන් 31 වෙනිදා එක 7 වෙනිදා දක්වා දීර්ඝ වුණා. 7 වෙනිදා ඒ කියන්නේ අද දවසේ සංචරණ සීමා ලිහිල් කරන්න නියමිතව තිබුණා. නමුත් ඒක මේ වෙනකොට 14 දක්වා දීර්ඝ කරලා තියෙනවා. එතනින් එහාට තීරණයක් කොයි ආකාරයෙන්ද කියලා ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි. නමුත් එහෙම තීරණයක් තාම නිල වශයෙන් සඳහන් කළා නැහැ. ග්‍රාමීයව සහ නාගරිකව ජනතාවට බඩු ලබා ගන්න පුළුවන්, බඩු භාණ්ඩ ලබා ගන්න පුළුවන් ක්‍රමවේද සකස් කරනවා. මේ සංචරණ සීමා ලිහිල් කරපු දිනවල ජනතාව ඒකරාශී වීම නිසා ජනතාවගේ පැත්තටම චෝදනාත්මක කාරණා ඉදිරිපත් වුණා. ඒ අනුව ඔන්ලයින් ක්‍රමවේදයේ ඔස්සේ වෙනත් ඩිලිවරි ක්‍රමවේද හරහා මූලික අවශ්‍යතාවයන් සපුර ගන්න තමයි දැනට ඉඩ සකස් කරලා තියෙන්නේ. දැනට ලබන සඳුදා වෙනකන් 14 වෙනිදා වෙනකන් මේ සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා.
කොවිඩ් තත්ත්වයෙන් ශ්‍රී ලාංකික ජනතාව දැඩි ලෙසින් පීඩා විඳිමින් සිටින කාලවකවානුවේදී කාලගුණයත් එයට හරස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැඩි වර්ෂාපතනය, ඒ වගේම ගං වතුර නායම් ආදී තත්ත්ව නිසා ජනතාව බොහෝ ලෙසින් පීඩාවට පත්වෙමින් සිටින්නේ. අපි ඒ සම්බන්ධව වෙන තොරතුරු දැනගන්නට කැමතියි ඊළඟට ඔබත් එක්ක මනෝජ්. කොයි වගේ පළාත්ද, කොයි වගේ දිස්ත්‍රික්ද මේ වෙනකොට දැඩි ලෙසින් පීඩාවට පත්වලා තියෙන්නේ? ඒ වගේම ජනතාව කොයි ආකාරයකින් මේ තත්ත්ව යටතේ පීඩාවට පත්වලා සිටිනවද? එතකොට ගං වතුර සහ නායම් තත්ත්වයේ පිළිබඳව කෙසේද? සමස්තයක් වශයෙන් මේ සම්බන්ධව වෙන තොරතුරු ඔබෙන් දැනගන්න කැමතියි.
ඔව්, දැන් මේ කාලේ ලංකාවට නිරිතදිග මෝසම සක්‍රිය වෙලා තියෙන්නේ. ඒකින්ද මේ අයහපත් කාලගුණ තත්ත්වයත් එක්ක ගං වතුරක් හටගෙන තියෙනවා. කොමනත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් කිව්වේ දැන් ගං වතුර අඩු වෙමින් තියෙනවා කියලා. නමුත් අඩුවන වේගය අඩුයි. ඒක තමයි දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නය. වැසි යම්තාක් දුරකට ටිකක් අඩු වෙලා තියෙනවා. නමුත් මේ මොහොතේ වතුර බැස යන්නේ අඩු මට්ටමකින් අඩු වේගයකින්. මේ හින්දා තව මන්දගාමීව තමයි ගං වතුර බැස යාම සිද්ධ වෙන්නේ කියලා වාර්තා වෙනවා. කොමනත් ආපදාවලින් පුද්ගලින් 14 දෙනෙක් මේ වෙන විට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඔබ දැක්ක අර දෙවනගල ප්‍රදේශයේ අයහපත් සිදුවීමක්, පස්කන්දක් නාය ගිහිල්ලා පුද්ගලින් 4 දෙනෙක් එක ගෙදර හිටපු 4 දෙනෙක් ජීවිතවලට සමුදුන්නා. ඒ අනුව පුද්ගල මරණ 14ක් ඊයේ දවස වෙනකොට වාර්තා වෙනවා. දිස්ත්‍රික්ක 10ක පුද්ගලය විදිහට බැලුවොත් 245,212ක් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ වගේම දෙන්නේ කතුරුදන් කියලත් වාර්තා වෙනවා. මධ්‍යස්ථාන 72ක පුද්ගලයන් 15,658 දෙනෙක් තවදුරටත් රැඳී ඉන්නවා. ඒ පවුල් 3,520කට අයිති ප්‍රමාණය. ඒත් එක්කම ජලාශ කිහිපයක්, තබ්බෝව ජලාශය, ඉඟිලිමිටිය, දැදුරුවය, මේ ජලාශවල වාන්දුරටු 4 ගානේ මේ වෙනකොට විවෘත කරලා තියෙනවා. ඉස්සරහ දවස්වල ගං වතුර තත්ත්වය ටිකක් අඩු වෙලා යනවා කියලා තමයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව කිව්වේ. කොමුණක් කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතරේ, නුවරඩි, රත්නපුර මේ දිස්ත්‍රික්කවලට, ඒවායේ අවදානම් ප්‍රදේශවලට නායාම්‍ය අනතුරු ඇඟවීම නිවේදනය කරලා තියෙනවා. ඒවා තවදුරටත් ක්‍රියාත්මක බව තමයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කිව්වේ. විශේෂයෙන්ම මේ වර අයහපත් කාලගුණයෙන් වැඩිම පීඩාවට පත්වලා තියෙන ගම්පහ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වෙලා තියෙනවා. ඒ ප්‍රදේශවල ජලය බැස යාමත් ඉතාමත් අඩු මට්ටමක සිද්ධ වෙන්නේ. ඉතින් වෙනදාට වඩා වෙනස් මේ වර කොවිඩ් එක පීඩා විඳින කාලයක සංචරණ සීමා පනවල තියෙන වෙලාවක, එදිනෙදා අවශ්‍යතාවන් ජනතාවට පහසුවෙන් සපුරගන්න ඉඩ නැති වෙලාවක තමයි ඔවුන්ට දෙවන ව්‍යසනයක් විදිහට ගං වතුර ව්‍යසනයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් වැස්ස අඩු වෙලා තියෙන්නේ, ක්‍රමයෙන් ගං වතුර පහව යමින් තියෙනවා. දැනට පුද්ගලයන් මා සඳහන් කරපු ඉලක්කම් වලින් පීඩාවට පත් වෙලා ඉන්නවා.
ඔව්, යම්කිසි සුබදායක ප්‍රවෘත්තියක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ දිස්ත්‍රික් කීපයකට බලපාපු මේ ආපදා තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්නුම් කරන මගට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළ තිබුණු ඒ ප්‍රකාශය මේ ඉන් කොටසක්.
ආපදා තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම 15,000කට වැඩි පිරිසක් තවමත් විවිධ ස්ථානවල ආරක්ෂිතව රැඳවලා තිබෙනවා. ඔවුන් සඳහා සහන වැඩපිළිවෙළක් කරනවා ක්‍රියාත්මකයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විදිහ බොහෝ දුර්ගත නැමුතුම් ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. වැසි ජලය එකතු වීම හේතුවෙන් පිරවටපත් වූ ප්‍රදේශවලින් නායම් නිවේදනය තවමත් වළංගු වෙනවා. එම දිස්ත්‍රික්ක 9කට බදීලා තියෙන නායම් නිවේදනය කළුතර, ගාල්ල, මාතර කියන දිස්ත්‍රික්ක ඇතුළුව, එකම රත්නපුර සහ කෑගල්ල, නුවරඑළිය, නුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල අපිට පස්කන්ද කඩාවැටීම් වාර්තා වුණා.
ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය ටිකක් නිහඬයි වගේ මේ තියෙන තත්ත්වයත් එක්ක, අයහපත් කාලගුණ තත්ත්වය, කොවිඩ් තත්ත්වය, සංචරණ සීමා, මේ හැම එකක්ම යටතේ ඉතාමත්ම උණුසුම් දේශපාලන කාරණා අපිට අහන්න ලැබුණේ නැහැ මේ ගෙවිලා ගිය සතියේ. නමුත් කැබිනට් එක රැස් වුණා, ඒ වගේම අලුත් පත්වීම් සම්බන්ධවත් අපිට තොරතුරු ආරංචි වෙන අලුත් අමාත්‍ය පත්වීම් සම්බන්ධවත් අපි මුලින්ම මේ කැබිනට් එක රැස් වෙලා මොනවද සාකච්ඡා කළේ කියලත් කරුණු විමසා දැනගනිමු.
ඔව්, පසුගිය සති කිහිපයේම කැබිනට් මණ්ඩලය රැස් වුණේ ඔන්ලයින් ක්‍රමයට, Zoom තාක්ෂණය ඔස්සේ. අමාත්‍යවරුන් හමු වුණේ නැතුව වෙනදමෙන් එකට හම්බ වෙලා භෞතික එකට මුණ ගැහිලා කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ නැහැ. ව්‍යසනකාරී තත්ත්වයන් කිහිපයකට පුහුණු දීලා ඉන්නවා. විශේෂයෙන්ම මේ කොවිඩ් තත්ත්වය මේ පාලනය කරගන්නේ කොහොමද, ව්‍යාප්තිය අඩු කරගන්නේ කොහොමද, දෙවැනි උත්සාහයන් වල ඉන්නේ. අනිත් පැත්තෙන් ගම්වතුර ඇති වුණු ප්‍රදේශවල ජනතාවට සහන ලබා දී මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳවයි විශේෂ අවධානයක් තිබෙන්නේ. එවැනි කාරණාවලට තමයි මේ සතියේ වැඩි අවධානයක් යොමු කරලා තිබුණේ. අනපනත් ලබාගේ අනපනත් සම්මත කර ගැනීම සහ ඊට එහා ගිය විශේෂිත කරුණුවලට මේ දිනවල තරම් අවධානයක් යොමුන බවක් පේන්නේ නැහැ.
ඔව්, ඒත් එක්කම මේ මාර් කලින් සඳහන් කරපු ආකාරයට මේ නව අමාත්‍යපත්වීම් සම්බන්ධවත් තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ මහතාට තවත් අලුත් රාජ්‍ය අමාත්‍යකමක් ලැබුණා කියලා තොරතුරු වාර්තා වන්නේ. මොකක්ද මේ පත්වීම මේ කාලයේදී සිදු කරන්නට හේතු පාදක වුණු කාරණාව සහ මේ අලුත් රාජ්‍ය අමාත්‍ය පත්වීම සම්බන්ධවත් තොරතුරු අපි දැනගන්න කැමති?
ඔව්, කැබිනට් මණ්ඩලයේ 10/9 පස්සේ මේ වන විට අවස්ථා කිහිපයකදී විවිධ විෂයන් සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම සිද්ධ වෙලා තියෙනවා අවස්ථා කිහිපයකදී. ඉතින් ඒ යටතේ පසුගියදා නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා ඔහු තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ. ඊට අමතරව ඔහු ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට පත් කරා. ඒ සම්බන්ධයෙන් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයකුත් නිකුත් කරලා තියෙනවා. එතකොට ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 6ක් මේ රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවර්ලා තියෙනවා. ඒ අනුව කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව, එතකම සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන මේ රාජ්‍ය අමාත්‍යංශයට අයිති වෙලා තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයත් නාමල් රාජපක්ෂ නව රාජ්‍ය අමාත්‍යතුමාගේ අමාත්‍යංශයට පවරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඔහුට මේ සම්බන්ධයෙන් අලුත් වගකීමක් ලබා දීලා තියෙනවා. මේ වෙලාවේ ඩිජිටල් තාක්ෂණය, ඒත් එක්කම ව්‍යවසාය සංවර්ධනය කියන විෂයන් වලට ජනාධිපතිතුමා වැඩි අවධානයක් යොමු කරලා තියෙන වෙලාවේ ඒකේ රාජ්‍ය අමාත්‍යංශයේ වගකීම එතුමා බාරගත්තා.
පසුගිය කාලයේදී විශාල වශයෙන් කතාබහට ලක්වුණු, ජනතාවගේ අවධානයට යොමුණු, ජාත්‍යන්තර අවධානයට පවා යොමුණු ශ්‍රී ලංකාවේ නොගමරු ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ ගිලී ගිය එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධව වන අලුත් තත්ත්වය පිළිබඳව අපි සාකච්ඡා කරමු. අපි දන්නවා මනෝජ්, දැන් මේ නැව මුහුදේ ගිලී ගියා. එයට ගිලෙන්නට ඉඩ දෙන්නට සිද්ධ වුණා. මොකද ඇදගෙන යාමේ කාර්යාවලිය සාර්ථකුනේ නැහැ ඒ මුහුදු කොනක් මුහුදු පත්ලේ ගැටීම නිසා. දැන් ඊට පස්සේ යමුණු ප්‍රධානතම අවධානය තමයි මේ නැවේ කාර්ය මණ්ඩලය සඳහා මොන වගේ නීතිමය ක්‍රියාමාර්ගද අරගන්නේ, වන්දි ලබා ගැනීම කොහොමද කියන කාරණාව සම්බන්ධව, ඒ වගේම මේ වෙරළට ගොඩගසලා තිබුණු අපද්‍රව්‍ය වලට මොකද වෙන්නේ, පාරිසරික වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියන කාරණාව සම්බන්ධයෙනුත් විවිධ තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. මේ වෙනකොට මා කලින් සඳහන් කරපු කාරණා සම්බන්ධව යාවත් කාලීන තොරතුරු පිළිබඳව මා තොරතුරු ඔබෙන් විමසා දැනගන්නට කැමති.
ඔව්, දැන් මේ එක්ස්ප්‍රෙස් පර්ල් නැව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා එක්සත් ජාතික පක්ෂේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. සමාජ මාධ්‍යවලට වීඩියෝවක් නිකුත් කරලා තමයි මේ ඉල්ලීම කරේ. ඒතකොට මේ කටයුතු පාසු කරගන්න සහ උනේ මොකක්ද කියලා දැනගන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්. ඒත් එක්කම මේ නැව IP සමාගමට නඩු පවරලා තියෙනවා. ඒත් එක්කම නැවේ කපිතාන්වරයා අද අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිත වෙලා තියෙනවා. ඒ වගේම නැවේ කපිතාන්වරයා ඉංජිනේරුවරුන් දෙදෙනෙක් ඇතුළු වරාය අධිකාරී නිලධාරීන් මේ අනුගතතර පස්සේ 20 දෙනෙකුගෙන් විතර ප්‍රකාශ ලබාගෙන තියෙනවා. ඒ වගේම නැවේ මේ කළු පෙට්ටිය කියලා හඳුන්වන එක දත්ත රෙකෝඩරය රස පරීක්ෂකවරයාට මේ වන විට බාර දීලා ඒ සම්බන්ධයෙන් විමර්ශනක් ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් නැවේ වන්දි ලබා ගැනීම පැත්තෙන් බැලුවොතින් නැව හිමි සමාගම මේ සම්බන්ධයෙන් සදහස් දක්වලා තියෙනවා. වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ගණනය කිරීම සිද්ධ කරන්න නැව සම්පූර්ණයෙන් මුහුදුපත් වෙලා ඉවර වෙන්න ඕන. සහ මේක ලංකා පැත්තෙනුත් විවිධ ආයතන සඳහන් කළා මේ වන්දි මුදල ගණනය කිරීම ටිකක් දීර්ඝ කාලීනව සිද්ධ වෙන වැඩක්. නැව ගිරුණට පස්සේ මාස කීපයක් ගිහිල්ලා මුහුදු සම්පතට මොකද වෙන්නේ, මත්ස්‍ය ගහණයට මොකද වෙන්නේ, ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් රසායනික ප්‍රතික්‍රියාවන්ක සිද්ධ වෙනවා නම් ඉදිරියේදී ඒවා පිළිබඳ තවදුරටත් ඇස්තමේන්තු කිරීම සිද්ධ කරලා සමස්ත ගණනය කිරීම ඉවර කරන්න යම් කාලයක් යනවා කියලායි වාර්තා වෙන්නේ. මොකද දැවගිලුණ වගේ නෙමෙයි, ඊට පස්සේ එකින් ඇති වෙන අහිතකර ප්‍රතිලාභ වලටත් වන්දි ලබා ගන්න කටයුතු කරනවා කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම අපි දැක්ක පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ නැව ලංකාවට ඇතුළු වුණු විදිහ ගැන විශේෂ පරීක්ෂණයක් විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. එතකොට විශාල කණ්ඩායමක් මේකේ පෙත්සමේ වග උත්තරකරුවන් විදිහට නම් කරලා තියෙනවා. ඒත් එක්කම දැන් නැව ගිලෙමින් පවතින ක්‍රියාවලිය අර මුලින්ම ඔබත් කිව්වා වගේ යන උත්සාහ කරාට එක කොටසක් මුහුදුපතුලේ ගිලිලා තිබුණා. ඒතරම් විශාල ගැඹුරක් තියෙන තැනක් මීටර 22ක විතර ගැඹුරකින් තමයි මුල් කොටස මේ ගිලීමට ලක් වෙලා තියෙන්නේ. එක්කම නැවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මේ නැව ගිනි ගැනීම නිසා ලංකාවේ ජනතාවට, ඒ වගේම ඒ අයගේ ජීවන වෘත්තියට, පරිසරයට සිද්ධ වෙච්ච හානිය සම්බන්ධයෙන් කනගාටුව සහ සමාව ඉල්ලලා තිබුණා. සිංගප්පූරු රූපවාහිනී නාලිකා සමග කරපු සම්මුඛ සාකච්ඡාවලදී තමයි මේ ඉල්ලීම කරලා තිබුණේ. ඒ වගේම ඉන්ධන නිසා පරිසර දූෂණය සම්බන්ධයෙන් සිද්ධ වෙන හානි පිළිබඳව නැව අයිති සමාගම ජාත්‍යන්තර අරමුදලක කටයුතු කරනවා. කොමුණක් තෙල් කාන්දුවක් තාම හඳුනගෙන නැහැ කියලා ඔවුන්ගේ පැත්තෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ පැත්තෙන් මේ තීරයක් කිහිපයකට නැවෙන් නිකුත් වෙන අබරි ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය ඇතුළු කොටස් ඇවිල්ලා තියෙනවා, පාවෙන ඇවිල්ලා තියෙනවා. මේවා සිමෙන්ති කර්මාන්ත ශාලාවල තියෙන උදුන්වල මේවා දහනය කරලා දාන්න පරිසර අමාත්‍යාංශය කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ වෙන විට එවැනි ක්‍රියාකාරකම් තමයි නැවාසිතව වාර්තා කරන්න පුළුවන් වෙන්නේ.
හොඳයි, මේ සම්බන්ධව ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා අලුත් තත්ත්වයේ පිළිබඳව තොරතුරු යාවත් කාලීන කිරීමක් සිදු කළා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු අදාළ ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් මෙම නැව තිබෙන ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම මෙවැනි කටයුත්තකදී නැවේ කපිතාන්වරයා, ඒ වගේම නැව අදාළ මව් සමාගම සහ දේශීය නියෝජිතයා අතර සිදු සංවාද සන්නිවේදන ක්‍රම ඉතා වැදගත් වෙනවා. මෙහි වගකීම සම්බන්ධයෙන් ඒ වගේම අදාළ විමර්ශන සිදු කිරීම සඳහා ඒ අනුව ඒ සඳහා නැවෙහි ඇති වොයිස් ඩේටා රෙකෝඩ් එසේත් නැති නම් VDR නැමැති උපකරණය ඉතාම වැදගත් උපකරණයක් බවටයි වාර්තා වෙන්නේ. ඊයේ දිනේදී එම වොයිස් ඩේටා රෙකෝඩර් නැමැති උපකරණය ශ්‍රී ලංකා නාවික හමුදාවේද සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වෙළඳ නැව් පිළිබඳ ආයතනය මගින් ලබා දී තිබෙනවා. ඒ අනුව එම උපකරණයේ ඇති සන්නිවේදන හඬපට, ඒ වගේම එම උපකරණය මගින් සන්නිවේදනය කළ ඇති ක්‍රමවේදයන් පිළිබඳව තවදුරටත් සොයා බැලීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. පර්ල් එක්ස්ප්‍රෙස් නෞකාවේ ඇති වූ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒ වගේම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ 20ක් පමණ සටහන් කර තිබෙනවා. මේ ප්‍රකාශ අතර නැවේ කපිතාන්වරයා, අනිකුත් ඉංජිනේරුවරුන් දෙදෙනා සහ නැවේ ප්‍රධාන නිලධාරියාගේ ප්‍රකාශ සටහන් කර තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකාවේ වරාය සම්බන්ධ, ඒ වගේම වරාය පරිසර ආරක්ෂණය සම්බන්ධ ආයතනවල අදාළ නිලධාරීන්ගේ ප්‍රකාශද මේ අතර සටහන් කර තිබෙනවා.
එතකොට මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සහ පරිසර පද්ධතියට සිදුවුණු හානිය සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කළා තිබුණන්. ඔහු ඒ සම්බන්ධව මේ සමාජ මාධ්‍ය හරහා වීඩියෝක් නිකුත් කරමින් තමයි පිළිබඳව සඳහන් කළා තිබුණේ. මෙන්න මේ ආකාරයට
නයිට්‍රික් ඇසිඩ් මුහුද කැලේකේ කොළඹ කොරල් පරය නැති වෙන්න පුළුවන්. ඒ කොරල් පරය නිසා තමයි විශේෂයෙන්ම සුනාමියකින් බේරුනේ. ඒ ආරක්ෂාව නැහැ. අන්න ඒ ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව මේ සතියේ රැස් වෙනවා, වහාම තේරුම් කාරක සභාවක් පත් කරන්න. පත් කළා මන්ත්‍රීවරු නම් කළා එක්කම කරන්න පුළුවන් ඊළඟ දවස් දෙකකින්. ඊට පසුව ජූලි මාසේ පළවෙනි සතිය වෙනකොට පළවෙනි වාර්තාව ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවා දැනගන්න. පාර්ලිමේන්තුව මාර්ගයෙන් ජනතාවට අයිතියක් තියෙනවා. එයි මේක වර්ධනය වුණේ දැන් ගතියුතු පියර කුමක් ආනිය කුමක්ද කියලා
දැන් පසුගිය සිකුරාදා අපේ SBS සිංහල වැඩසටහනේ ඉදිරිපත් කරපු කාරණාවක යවත් කාලීන තොරතුරු පිළිබඳවයි මා ඊළඟට විමසා දැනගන්නට උත්සාහ කරන්නේ. පසුගිය සතියේ සිකුරාදා අපි ලොව වටා අපේ සතියේ විදේශ විත්ති සමාලෝචනයෙන් සාකච්ඡාවට බඳුන් කළා. ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකාවේ යුද්ධයේ නිමාවට පත් වෙලා වසර 12ක් ගත වුණාට පස්සේ මේ මානව හිමිකම් සම්බන්ධව සහ යුද්ධයෙන් මියගිය අයවලුන් සමරීමට ඉඩකඩ ලබා දෙන්න කියන කාරණාවත් ඇතුළත්ව යුද්ධය හා සම්බන්ධ වන යම් යෝජනාවලියක් කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා. ඒක සම්මත කර ගැනීම උදෙසා. ඉතින් ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය රජයේ පැත්තෙන් යම් විරෝධතාවක් දක්වන්නට සූදානමක් තියෙනවා කියලා තමයි අපිට ඒ වෙනකොට තොරතුරු වාර්තා වෙලා තිබුණේ. අද වෙනකොට ඒ සම්බන්ධව වෙන අලුත් තොරතුරු කොහොමද කියලා දැනගන්නයි මා ඊළඟට උත්සාහ කරන්නේ. විදේශ අමාත්‍යාංශය පැත්තෙන් මේ සම්බන්ධව මොනවද මේ වෙනකොට වාර්තා වෙන්නේ මනෝජ්?
ඔව්, විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඔවුන් කියන්නේ සනාථ කරලා නැති, පදරමක් නැති, ඒ වගේම අමූලික අසත්‍ය කරුණු මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් මේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැකමතු වෙලා තියෙනවා. ලංකා රජය මේ යෝජනාවේ අන්තර්ගතය පිළිබඳව දැඩි ලෙස විරෝධය පළ කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතක මේ යෝජනාවේ තියෙන සාවද්‍ය පක්ෂග්‍රාහී සහ ඒකපාර්ශ්වීය ස්වභාවය පිළිබඳ සලකා බැලීමේදී මේ හුදු මානව හිමිකම් යෝජනාවක් නෙවෙයි කියලා විදේශ අමාත්‍යාංශය සඳහන් කරලා තියෙන ඔවුන්ගේ මතය විදිහට. ඒත් එක්කම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32ක් ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට නම් කරලා තියෙන LTT සංවිධානයේ බෙදුම්වාදී න්‍යායපත්‍රය ඉදිරියට ගෙන යන්න එක්සත් ජනපද කොංග්‍රසය තුල ඉන්න LTT හිතවාදී කල්ලියකගේ බලපෑම මත මේ යෝජනාව අරන් ආවා කියලා ලක්රජයේ අදහස බව ලක්රජයේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තමන්ගේ රටේ ප්‍රතිචාරය වොෂින්ටන් වල තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අමරිකා එක්සත් ජනපදයට රාජ්‍යතාන්ත්‍රිකව තානාපති සේවය හරහා අවසාන වශයෙන් දැනුම් දීලා තියෙනවා. මීට ශ්‍රී ලංකාව එකඟ නැහැ, ඊට විරුද්ධයි කියලා තමන්ගේ අප්‍රසාදය පළ කිරීමත් එක්කම.
එතිකම පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය සාරා හෝල්ටන් හමු වෙලා තිබුණා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ. මේ දෙදෙනා අතර කොයි වගේ සාකච්ඡාවක්ද සිද්ධ වුණේ, මොන වගේ කාරණාද අවධානයට ලක් වෙලා තිබුණේ, සාකච්ඡාවේ ප්‍රතිඵල විදිහට මොන වගේ තොරතුරුද අපිට දැනගන්න තියෙන්නේ මනෝජ්?
ඔව්, විශේෂයෙන්ම මේ කොරෝනා වසංගත මර්ධනයට රජය අරන් යන වැඩපිළිවෙලට ඇයගේ ප්‍රතිචාරය ප්‍රසාදයක් විදිහට හම්බ වෙලා තිබුණා. ඒ වගේම එන්නත් කරන ක්‍රියාවලියට ලබා දෙන්න පුළුවන් සියලු සහාය ලබා දෙනවා කියලා ඇය සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව වෙළඳ ආර්ථිකයක් ගොඩනගන්න රටේ ජනාධිපතිවරයා ගන්න උත්සාහයට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබා දීම ගැන මහකොමසාරිස්වරයාගේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකම 2030 විතර වෙද්දී ලංකාව බලශක්ති උත්පාදනයෙන් 80% පුනර්ජනනීය බලශක්ති ප්‍රවයන්ගෙන් ලබා ගන්න රජයේ වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කරගන්න, සූර්ය ශක්තිය ගබඩාකරණයට, ඒ වගේම සම්ප්‍රේෂණයට සහාය වෙන්න මහකොමසාරිස්වරයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයේ සංගතාවේ පළ කරලා තියෙනවා. ඊට අමතරව කාබනික පොහොර භාවිතයට යොමු වෙලා පරිසරය සුරකින්න ජනාධිපතිවරයා ගත්ත තීරණයත් ඇගේ ඇගීමට ලක් වුණා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිද්ධ වෙලා තියෙන හානිය අධ්‍යයනය කරන්න බ්‍රිතාන්‍ය තාක්ෂණික සහාය ලබා දෙන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒත් එක්කම ජිනීවා යෝජනාව ගැනත් කරුණු පැහැදිලි කිරීම කරලා තියෙනවා ජනාධිපතිතුමා. ඉඩම් ගැටළු විසඳන්න, ඒ වගේ ඊට අදාළ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් රජයේ අරන් තියෙන වැඩපිළිවෙල ගැන මහකොමසාරිස්වරයට ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා. ඔවුන්ගේ පැත්තෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් වරයා, ඒත් එක්කම ලංකා පැත්තෙන් ජනාධිපති ප්‍රධාන උපදේශකතුමා විදේශගතතුමා මාසයන්සි ලේකම්තුමා ඇතුළු පිරිසකුත් මේ අවස්ථාවට එක්කාසු වෙලා තියෙනවා.
අපි ස්තුතිය පළ කර සිටිනවා ඔබට මනෝජ් මේ සතියේදීත් අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ මේ ගෙවිලා ගිය සතියේ විශේෂතා පිළිබඳව සඳහන් කරන්නට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. හමුවමු එහෙමනම් ලැබෙන සතියේ සඳුදා නැවතත් මේ විශේෂාංගයෙන්. ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි බෝවසුතු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.